நன்றி. கௌரவ சபாநாயகர் அவர்களே, காபனிக்குரம் அல்லது சேதலை பசலை என்ற போர்வையிலே அரசாங்கம் நாட்டில் உள்ள ஒட்டுமொத்த விவசாயிகளையும் நடுத்தருவுக்கு கொண்டு வந்துள்ளது. சேதனை பசலை மூலம் விவசாய நடவடிக்கைகளில் ஈடுபடுவது வரவேற்கத்தக்க விடயமாகும். அது குறித்து மாற்று கருத்துக்கிடமில்லை. ஆனால் உடனடியாக இதனை நடைமுறைப்படுத்தி விவசாயிகளை சிரமத்துக்கு ஆளாக்கி இருப்பது தான் ஏற்றுக்கொள்ள முடியாத விடயமாகும். இது ஒரு பாரதூரமான விடயமாகும். ஏனென்றால் திடீரென ரசாயன உரை இறக்குமதிக்கு தடை செய்யப்பட்டுள்ளது. சேதன பசலை முறையை அரசாங்கம் வலியுறுத்தி அதனை நடைமுறைப்படுத்துமாறு கூறுகிறது. ஆனால் முறையான ஒரு திட்டம் இல்லாத காரணத்தால் விவசாயிகள் பலர் நிலத்திலே பயிர் செய்து அதற்கு உயிர் கொடுக்க முடியாத ஒரு இக்கட்டான நிலைக்கு தள்ளப்பட்டு தவித்துக் கொண்டிருக்கிறார்கள். குறிப்பாக நுவரெலியா மாவட்டத்தை பொறுத்தவரையிலே விவசாய நடவடிக்கை ஈடுபடும் சாதாரண விவசாயிகள் முதல் பாரிய அளவு கிழங்கு மரக்கறி போன்ற விவசாய துறையில் ஈடுபடும் பாரிய விவசாயிகள் வரை பாதிக்கப்பட்டுள்ளார்கள். குறிப்பாக சேதன பசலை முறையாக விநியோகிப்பதற்கு முன்பு பயிரிடப்பட்ட காணிகளை பாதுகாக்க நடவடிக்கை எடுக்கப்பட வேண்டும். சேதனை பசலை பயன்பாடு சிறந்த திட்டமாகும். அத்தோடு அதுக்கு நாங்கள் எதிர்ப்பில்லை. அது ஆரோக்கியமான விடயங்களுக்கு உள்வாங்கப்படுகிறது. ஆனால் மாற்று கருத்துக்கு இல்லை. ஆனால் வெறும் கையில் முளம் போட முடியாது என்பதை அரசாங்கம் புரிந்து கொண்டு அதற்கேற்ற வகையிலே திட்டங்களை வகுக்க வேண்டும். குறிப்பாக சேதனை பசலை போதிய அளவு இல்லாத நாட்டிலே ரசாயன உர இறக்குமதி தடையால் என்ன நடக்கும் என்று அரசாங்கம் புரிந்து கொண்டிருக்கிறது என்று நினைக்கிறேன். ஆனால் கௌரவ ஜனாதிபதி அவர்கள் ரசாயன உர இறக்குமதி தடையிலே அதனை நடைமுறைப்படுத்துவதாக இருக்கிறார். ஆனால் அவர் கீழுள்ள நிதியமைச்சர் அவர்கள் இந்த தடையை ரத்து செய்யும் வகையிலே சுற்றறிக்கை மற்றும் கடிதங்களை அனுப்பி கொண்டிருக்கிறார். அவர்களுக்குள்ள முரண்பாடு காரணமாக மக்கள் குழப்பத்திலே இருக்கிறார்கள். அவர்களை விவசாயிகள் தலை சுற்றி கீழே விழுகிறார்கள். குறிப்பாக இந்த நாட்டிலே உள்ள மிகவும் கஷ்டப்பட்டு உழைக்கும் குறிப்பாக ரசாயன உரத்தை நம்பி வாழும் விவசாயிகள் இந்த ரசாயன உர தட்டுப்பாடு அல்லது தடை காரணமாக மிகவும் கஷ்டப்படுகிறார்கள். ஏன்னா சந்தையிலே 2 அல்லது 3 மடங்கு அதிக விலைக்கு உரத்தை கொள்வனை செய்ய வேண்டிய நிலைக்கு தள்ளப்பட்டுள்ளார்கள். அதனால் அவர்கள் பலர் விவசாயத்தை கைவிட்டு செல்லும் நிலைக்கு ஒரு ஏற்பட்டிருக்கிறது. இது நாட்டுக்கு ஒரு பாரிய ஒரு பாரதூரமான விடயமாக கருதப்படுகிறது. மேலும் இந்த இறக்குமதி தடையானது ஒரு பாரிய விடயமாக இந்த நாடெல்லா ரீதியை தலை தூக்கி இருக்கிறது. குறிப்பாக இந்த நாட்டுக்கு அந்நிய செலவானிய ஈட்டு தரும் தேயிலை உற்பத்தி துறை இந்த உர இறக்குமதி தடையால் பாரிய ஒரு வீழ்ச்சியை சந்திக்கும் நிலை ஒன்று ஏற்பட்டுள்ளது. இலங்கையிலே உலக அளவிலே இலங்கைக்கு பெயரை பெற்றுக் கொடுத்த சிலான்ட்ரி என்ற நாமத்துக்கு இல்லாமல் செய்யும் ஒரு அச்சம் ஏற்பட்டுள்ளதாக சர்வதேச ஊடகங்கள் கூட தெரிவித்திருக்கிறது. மேலும் இந்த ஒரு வருடத்தில் பறிக்கப்படும் சுமார் 300 மில்லியன் கிலோகிராம் தேயிலையின் அளவு உர இறக்குமதி பற்றாக்குறை அல்லது தடையின் காரணமாக சமபாதியாக அதாவது 50% குறையும் என்று அல் ஜசீரா ஊடகம் கூட சுட்டிக்காட்டியிருக்கிறது. நமது நாட்டில் வர்றாந்த மொத்த அந்நிய செலவாணி 1.25 பில்லியன் அமெரிக்க டாலர் வருமானத்தை ஈட்டி தரும் தேயிலை உற்பத்தி துறை வீழ்ச்சியை அடைவது இந்த நாட்டுக்கு ஒரு பாரிய பாதுகாப்பாக இருக்கும் ஒரு பாதிப்பாக இருக்கும் என்று கூறிக்கொள்ள விரும்புகிறேன். ஏனென்றால் ஆண்டாண்டு காலமாக நமது நாட்டின் பொருளாதாரத்துக்கு முதுகெலும்பாக இருந்து அந்நிய செலவாணியை ஈட்டு தந்தது பெருந்தோட்ட தொழிலாளர்கள் தான். இந்த அமைச்சர் அவர்களுக்கு நன்றாக தெரியும். அவரும் இந்த கண்டி மாவட்டத்தை சேர்ந்தவர்கள். இந்த நாட்டுக்காக பாடுபட்டிருக்கிறார்கள். இன்று இந்த தேயிலை தோட்டத்துறையோ பெருந்தோட்டத்துறை பாதிக்கப்பட்டால் இந்த நாட்டின் பொருளாதார முட்டுமுழிச்சியாக வீழ்ச்சி அடையும் என்பதோடு அந்த துறையை சார்ந்து நம்பியிருக்கும் தொழிலாளர்களின் வாழ்வாதாரம் பாதிக்கப்படும், வேலை வாய்ப்பை இழக்க நேரிடும். அத்தோடு அவர்களை சார்ந்து இந்த குடும்ப எதிர்காலம் கேள்விக்குறியாக இருக்கும். ஆகவே கௌரவ அமைச்சர் அவர்களே, இந்த பெருந்தோட்ட துறையை சார்ந்த தேயிலை மற்றும் ரப்பருக்கு தேவையான ரசாயன உரத்தை வழங்கி இந்த பெருந்தோட்ட துறையும் நமது நாட்டின் அடையாளத்தையும் பாதுகாக்குமாறு கேட்டுக்கொள்கிறேன். ஏனென்றால் நமது நாட்டுக்கு கௌரவத்தை பெற்றுக் கொடுத்தது தான். ஏனென்றால் சிலோன்டி என்ற நாமத்தின் மூலம் தான் இலங்கை இந்த நாடே பிரபலமடைந்தது. ஆகவே இதற்கு முன்னுரிமை அளிக்கப்படுமாறு கேட்டுக்கொள்வதோடு ரசாயன உரக்கு தடை விடயத்திலும் அரசாங்கத்திற்குள் பல முரண்பாடுகள் காணப்படுவதை நாங்கள் தெரிகிறோம். ஆகவே அதனால் மக்களும் ஒரு குழப்பத்தில் இருக்கிறார்கள். மேலாகவே இந்த பிரச்சனைக்கு அரசாங்கம் உடனடியாக தீர்வு காண வேண்டும் என்று கேட்டுக்கொள்வதோடு, ஏனென்றால் இந்த முறை படிப்படியாக நடைமுறைப்படுத்த வேண்டும். உடனடியாக நடைமுறைப்படுத்த ஒரு விடயம் அல்ல. என உலகளாவிய எடுத்துக்கொண்டால் எந்த நாடுமே 100% ஆர்கானிக் நடைமுறைக்கு இதுவரை சென்றதில்லை. ஆனால் இது நல்ல முயற்சி. ஆனால் படிப்படியாக நடைமுறைப்படுத்துமாறு நாங்கள் கேட்டுக்கொள்கிறோம். மேலும் இந்த சேதன பசலை முறை உற்பத்தி செய்யப்படும் போது அது உள்நாட்டிலே உற்பத்தி செய்யப்பட வேண்டும் என்பது கேட்டுக்கொள்வதோடு, அது குறிப்பாக உள்ளூராட்சி மன்றங்களுக்கு இந்த பொறுப்பை கையளித்து அவர்களுக்கு தேவையான உபகரணங்கள் ஆலனிகளை வழங்கி உற்பத்தி செய்து அந்தந்த பிரதேசத்தில் உள்ள விவசாயிகளுக்கு வழங்கி அதனை நடைமுறைப்படுத்துமாறு நாங்கள் கேட்டுக்கொள்கிறோம். மேலே திருப்பி என்னோட உரையாற்றிய சக உறுப்பினர் கூறியது போல நாங்கள் இதற்கு எதிர்ப்பு இல்லை. ஆனால் இதனை வந்து ஒரு படிப்படியாக ஒரு 10 ஆண்டு காலமாக இதனை நடைமுறைப்படுத்தி முன்னோக்கி செல்ல வேண்டும் என்று கேட்டுக்கொள்வது. ஆனால் தற்போது உள்ள சூழ்நிலையிலே இதை நடைமுறைப்படுத்தும் போது எதிர்காலத்தில் பாரிய அளவு ஒரு உணவு தட்டுப்பாடு ஏற்படும் என்று கூறிக்கொள்ள விரும்புகிறோம். இது எமது கருத்தல்ல, சர்வதேசங்களின் ரீதியிலே இந்த கருத்து முன்வைக்கப்படுகிறது. அண்மை காலங்களில் இங்கே பார்த்தீங்கன்னா உள்நாட்டு ஊடகங்களில் சர்வதேச ஊடகங்களில் கூட இலங்கையின் இந்த உரை இறக்குமதி தடையை பற்றி வெகுவாக பேசப்படுகிறது. ஆகவே இது நமது நாட்டின் ஒரு ஒரு பாரிய ஒரு அச்சுறுத்தலாக இருக்கும் என்று கூறிக்கொள்வதோடு, ஆகவே இதற்கு அனைவரும் ஒன்றிணைந்து இதற்கு தீர்வு பெற்றுக் கொடுக்க
வேண்டும்
என்று நான் கேட்டுக்கொண்டு விடைபெறுகிறேன். நன்றி.
பிரபல் மஞ்சுள் திசாநாயக் அப்சென்ட், லலித் எல்லாவில் அப்சென்ட், உப்புல் மகேந்திர ராஜபக்சே
கரு கதாநாயகத்துமணி, சமகாலீன பலாத்பாலன ஆயத்தக பிரதானி வசையும் சுதாத்த மஞ்சுள மந்துமா பார்லிமெண்ட் நியோஜனை கரலா அப்ப ஏகால கரப்பு மே காரிய நவத்த பார்லிமெண்ட்வரா பலாத்பாலன ஆயத்தில் சக்தி மக்கம் யோஜனா விட அதாஸ் தக்வன் லபியம் என சத்துடன் அத்தர அப்பே ஜன உரிமையான நனாகத்தை கர அராயான குஷிகாருமே இனிசு அப்பி மே கொம் மே காபனிக போகிற வகாவத்துக்கு பெந்திலாயிடும் அப்பே வகக்கு மதமாய் மகாஜனதாவட தீனமே மே தத்துவ பெஹலி கரல மே காபனிக போகிற வகாவட யமுகரணைக்கு එහෙම මම කියන්න හේතුව තමයි පුංචි කාලේ අපි වෙලට යන කුඹුරට යන තාත්තත් එක්ක ගිහිලා කරන්නේ මුලින්ම කුඹුරේ වලක් කපනවා. මොකද අපිට වතුර දිපහනවා වතුර ටිකක් බොන්න ඕනේ. ඒ කුඹුරේ අපි වැඩ කරනකොට අපිට ඇලේ හිටියා දණ්ඩි, ඇලේ හිටියා කණයි, ඇලේ හිටියා මේ මේ වෙලේ හිටියා කොක්කු. අපි මේ පරිසරයේ විඳින්මින් තමයි කුඹුරේ වැඩ කළේ. හැබැයි තාත්තා ගෙන් කුඹුර අපිට හම්බෙලා අපි කුඹුරට යනකොට අද දණ්ඩියත් නැහැ, කණයත් නැහැ, කොකත් නැහැ, වෙලේ වතුර බොන්නත් බෑ, වෙලට බැස්සහම මීහුණ ඇදෙනවා. මේක තමයි ඇති වෙච්ච වෙනස. ඒ හරහා අපි කුඹරට ගිහිල්ලා කුඹරේ වගා කරලා ගිහිල්ලා පොර ඉල්ලනකොට පොර දාලා ඊළඟ දවසේ කඩේ කඩේමියා දන්නවා ඊළඟට මෙන්න මේ කුසිය අසාණ යොදන්නට ඕනේ ඊළඟ තියෙන වල්නාශකයට කෘමිනාශකයට මේ වගේ ගලාගෙන එන යම් ක්‍රමයක් තමයි ඇති වෙලා තිබුණේ. පුංචි කාලේ අපි කවදාවත් අපි ගම ගහලා නැහැ. අපි හැමදාම මල ගෙදර ගියා නම් වැඩිහිටි ආච්චි කෙනෙකුගේ සීයා කෙනෙකුගේ හදිසි අනතුරක් වෙලා කෙනෙක් මැරුණ ඇරෙන්න එහෙම මරණ ගෙවල් වල අපි ගියේ නැහැ පුංචි කාලේ. හැබැයි අද අපි මරණ ගෙවල් වල යනකොට වැඩි ප්‍රමාණයක් මල ගෙවල් වල යන්නේ එක්කෝ පිළිකා රෝගී මල ගෙදර. එහෙම නැත්නම් අපි අත්තනගල ආසිනා ගම්බා දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගයට ගොදුරුච්ච ප්‍රදේශයක් නෙමෙයි. හැබැයි හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම අද වකුගඩු ආධාර දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ වකුගඩු රෝගීන් අද බහුලව ඉන්න දකින්නවා. ඒ වගේම විවිධ රෝග තත්ත්වයන් වලින් පෙළෙන ජනතාවක් මේ ජන සමාජයට උරුම වුණා. අපි ඉගෙනගත්තේ ආරෝග්‍ය පරම ලාභ නිරෝගීව උතුම් කර සලකපු අපිට මේ මේ විජාතික වූ සහ මේ අපිට නොගැලපෙන ජන සංස්කෘතියක් උරුම කරගන්න ගිහිල්ලා අද අපි ලෙඩ රෝගීන් බවට පත් වෙච්ච එක විතරයි සිද්ධලා තිබෙන්නේ. ඒ නිසා අපිට ආපහු හැරලා බලන්නට තිබෙනවා අපි දියුණුවකුව සංස්කෘතිය කොතනින්ද අපි නැවතුනේ, අපි ලෙඩ අපි රෝගීන් බවට පත් වෙන ඇරෙන්න අපිට මොනවද උරුමුනේ මේ මේ සංවර්ධිතයි කියන. එහෙම නැත්නම් මේ ශනිකව මේ යමක් උපයන්න ගිහිල්ලා එහෙම නැත්නම් අපි බවභෝග වගා කරන්න ගිහිල්ලා අපිට මොනවද ලැබිලා තිබෙන්නේ. එහෙනම් අපිට ආපහු හැරලා බලන්න ආපහු ගමනක් යන සිද්ධලා තිබෙනවා. ඒ නිසා අපි හැමෝම බුද්ධිමත් වෙන්නට ඕනේ. අපිට උරුමෙච්ච උරුමයන් තිබෙනවා. මේ උරුමයන් අපි කොහොමද සකසගන්නේ, කොහොමද වගා කරන්න පෙර භූමිය සකසගන්නේ, කොහොමද ඒ මාතෘ භූමිය අපේ මේ මව්බිම වසවිස දාලා විනාශ කරනවද? අද අපේ මේ මව් පොළව ලෙඩ වෙලා තිබෙන්නේ, නිසරු වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ නිසරු වෙච්ච මේ රෝගී තත්ත්වයට පත්වෙච්ච අපේ මව්බිම අපි කොහොමද සස්ත්‍රීක කරන්නේ, ඒකට අපේ වගකීම් අපි කොහොමද ඉටු කරන්නේ? ඒ අනුව තමයි අපේ සුදත් මන්දුල මන්තුමා කියන්නේ කාබනික පොහොර. පුංචි කාලේ මට මතකයි ගෙදර කොම්පෝස්ට් වලක් තියෙනවා නම් රුපියල් 150ක් වගේ මුදලක් ඒ කාලේ ගෙවනවා. මට මතක නැහැ මුදල ගාන හරියට කොම්පෝස්ට් වලක් හදා ගන්නවට. අද අපි එහෙම දුණු සංස්කෘතියෙ මිදලා ගිහිල්ලා ජනතාවට මේක උරුම කරන්න යනකොට ජනතාව මහපාරට එනවා. මේවා මේ තත්ත්වෙ ගේන්න එපා කියන එක මේ සියල්ල අපේ ගරු මන්තුමාලා කියනවා. මේ රැයක් ඉන්නකොට හීන දැකලා ගේනවා වගේ කියලා අපේ ජනාධිපතිතුමාට 69 ලක්ෂයක් ජනතාව ඡන්ද දෙනකොට එතුමා පැහැදිලිවම කිව්වා මේ රටේ මම ජනාධිපති වසරයවසෙන් කටයුතු කළොත් ඒ කරන කාලයේදී මම කාබනික වගාව සඳහා යොමු වෙනවා, මේ රසායනික පොහොර වලින් මේ රට මුදව ගන්නවා, මේ වකුගඩු රෝගී වගේ රෝග වලින් මිදෙන මේ පෙළෙන ජනතාවට විසඳුමක් වශයෙන් අනිවාර්යෙන් කාබනික වගාව ගේන පොහොර වගාව ගේනවා කියන එක පැහැදිලිව කිව්වා. ඒ නිසා අපි කළ යුතු වෙන්නේ මේ ජනතාවට වැරදි මත ප්‍රකාශ කරන නෙමෙයි, මේ කාබනය කියන්නේ මේ ප්‍රාදේශීය සභාවලින් එනවන අර කිව්වාගේ හදන මේ කොම්පෝස්ට් විතරක් නෙමෙයි, මේවට කොහොමද NPK නයිට්‍රජන් පොටෑසියම් ඒවා කොහොමද එකතු කරගන්නේ, කොහොමද සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ඇති කරලා ඒ අර නයිට්‍රජන් මේ පරිසරයේ තියෙන නයිට්‍රජන් ප්‍රමාණය උරාගෙන සාගවලට දෙන්නේ කොහොමද, මේ වගාව කරනකොට මූලික පොහොරේ දීමක් කරන්නේ කොහොමද, ඒ පොහොරේ දීම අර අපේ සාග අපේ යම් යම් වගාවන් කොහොමද පළදායි තතුර ගේන්නේ. පුංචික අපි දන්නවා සාමාන්‍ය ගමක ගැමි කෙනෙක් මඤ්ඤොක්ක මෙලියක් හිටෙව්වත් ඒකට අලු ටිකක් දාලා එහෙම නැත්නම් යම් යම් පොහොර ටිකක් දාලා තමයි මූලික පොහොරේ දීමක් කරනවා. ඒ මූලික පොහොරේ දීම කොයිම අවස්ථාවකවත් ගන්න පුළුවන් කමක් නැහැ උඩින් පොහොරේ දෙව්වට. ඒ සියල්ල නිමා කරලා අපි වගා කරලා අවසානයේ උඩින් පොහොර යොදලා අවසානයේ වගාව ගලවන්න, මඤ්ඤොක වගාව ගලවන්න ග්‍රැමක්සෝන් ගහන්නට ඕනේ. ඒව කවදාවත් මේ සිද්ධ වෙච්ච දේවල් නෙමෙයි. ඒවා ග්‍රැමක්සෝන් කියන්නේ මහා මිනිස්සු බයයි ග්‍රැමක්සෝන් කිව්වම. කොවිලවලක් ගලවන්න වුණාම ඉස්සර නම් පත්ත වගේ එකක් අරගෙන ගිහිල්ලා මුල් කඩලා තමයි කොවිලවල ගැලෙවේ. අද කොවිලවලට ගිහිල්ලා ග්‍රැමක්සෝන් ගහනවා කොවිලවලේ කොවිලාලට ගලව ගන්න.
මේවා
සංඝටක වශයෙන් ශරීරගත වුණාම අපි රෝගීන් බවට පත් වෙලා දෙන නිසා සිංහලයා කියන්නේ මහා කළු සිංහලයා ශක්තිමත් පිරිස ඒ කියන ජාන අද අපේ විනාශ වුණා. මේ විදේශීයන් යම් යම් ආක්‍රමණයන් නිසා මේවෙන් ගැලවෙන්න ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දක්මර්ථේ මහින්දානන්ද ගලුද්ගමේ ගරු අපේ කුෂ්කර අමතුමා ගන්න වේසට පළාත් පාලන ආයතන නියෝජනය කළ මේ පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වශයෙන් මේ සුදත් මන්ත්‍රීමාගේ යෝජනාවත් එක්ක ඉදිරියට අපි අත්කල මෙන් කටයුතු කරලා සාර්ථක කරන්න සහයෝගය ලබා දෙනවා
මතක් කරමින්. ආනන්ද වක්කුඹුර අමතුමා,
ගරු කථානායකතුමනි, සුදත් මන්දුල මන්තුමා සභා කල්තාවන අවස්ථාවේ ගෙනපු යෝජනාව කලිත යෝජනාවක්. අපේ රටේ ඉස්සර රසායන පෝර ප්‍රචලිත කරන්න විශාල මුදලක් අය කරා. ඒ වගේම මුලින්ම ගොවින්ට රසායන පෝර දෙන්න ගියාම එයා එපා කිව්වා. ඊකට ආණ්ඩුවෙන් කිව්වා රසායන පෝර දැම්මේ නැත්නම් සහනාධාරය දෙන්නේ නැහැ කියලා. එහෙම තමයි මේ පොහොර වලට හුරු කරේ. ඒ වගේම දැන් කාබනික පොහොර වලට හුරු කරන්න යනකොටත් ගැටලුවක් තියෙනවා. අපේ විපක්ෂයේ මන්ත්‍රීමාල කියනවා වගේ යම්කිසි ගැටලුවක් තියෙනවා. දැන් අපේ තේ ගොවින්ට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි එයාට මේ කාබනික පොහොර දාන්නේ කොහොමද කියලා. තේ වගාව තියෙන්නේ කඳුවල ඔර කාබනික පොහොර කියලා අද ගොඩක් දෙනෙක් කියන්නේ පස්කන්දක්ම ගිහින් දානවා වගේ. ඒක නිසා අපි අද හදන්න කටයුතු කරන්නේ ජෛව පොහොර. මම මහින්දානන්ද අමතුමාට පෙන්නුවා අපි අලුතෙන් හදන ජෛව පොහොර වල මේ ෆොටෝ කීපයක්. කථානායකතුමනි, ලංකා සීනි සමාගම හරහා නව කර්මාන්තශාල දෙක අපි වැඩ පටන් ගත්තා. මෙරටේ පොහොර අවස්ථාවෙන් 10% කොටසක් අපි හදන්න. ඒකට රුපියල් මිලියන 1000ක් වැය කළා. නව කර්මාන්තශාල දෙකක් හදනවා. මගේ බලාපොරොත්තුව දෙසැම්බර් මාසේ 31 වෙනකොට මේ කර්මාන්තශාල දෙක හදලා අවසන් කළා මේ රටේ පොහොර නිෂ්පාදනය කරන්න. අවුරුද්දකට පොහොර මෙට්‍රික් ටොන් 100,000 මේ රටේ අපේ කර්මාන්තශාලා දෙකේ නිෂ්පාදනය කරන්න. ඒකේ දැන් මේ වෙනකොට පරිස්සම කළා අවසන් කළා තියෙනවා. මේ කොම්පෝස්ට් පොහොර කිව්වහම නයිට්‍රජන් 1%යි කියනවා. අපි හදන ජෛව පොහොර වල දැනට නයිට්‍රජන් 12%ක් තියෙනවා. අපේ ප්‍රොෆෙසර් දෙන්නෙක් ඉන්නවා, එයා බලාපොරොත්තු වෙනවා 18%ට වැඩි ප්‍රමාණයට ගේන්න. අපි එක විදේශීය අය කීප දෙනෙකුත් එකතු කරගෙන තමයි මේ කර්මාන්තශාලා දෙකම කරන්නේ. ඒකේ අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම උක්වගාවට අවශ්‍ය කරන අක්කර 35,000කට පොහොර සපයන්නත්, ඒ වගේම තේ සහ කුරුඳු මේ වගේ භෝග සඳහාත්
එක ප්‍රායෝගික පරිස්සම කළා කටයුතු කරන්න. දැන් මේ වෙනකොට තේ අක්කර 20කට විතර යොදවලා බලනවා මේකේ ඵලදායිතාව කොහොමද කියලා. ඒ වගේම කුරුඳු වලට ඔබතුමා දන්නවා සාමාන්‍යයෙන් අනිත් භෝගයකට වඩා භාගයක් තමයි දාන්නේ. ඒකට දැන් ගම්බිරිස් වලට අපි සාමාන්‍යයෙන් 5% විතර තමයි පොර දාන්නේ. හැබැයි 5% පොර දැම්මත් අපේ ගම්බිරිස් වලට රසායන පොර දැම්ම කියලා අපට කොහෙවත් 95% කාබනික පොර වලින් හැදුවත් වෙළඳ පොලේ මාකට් එකක් නැහැ ඕගනික් කියලා. දැන් අපි ඒකට සහතිකයක් ගන්න යනවා. ලංකාවේ ගම්බිරිස් වලට පෙළක් ප්‍රදේශවල 100% කාබනික පොර ලාඩපතු ටික කපලා දානවා එච්චරයි දාන්නේ. අපිට අපේ ලෝක වෙළඳ පොලේ ලොකු මිලක් ගන්න පුළුවන් මේවා මේ කාබනික පොර වලින් නිෂ්පාදනය කරනවා නම්. ඒසම් අපි බලාපොරොත්තු වෙනවා ගොවියට මේක හුරු කරන්න. ඒ වගේම ගොඩක් දෙනෙක් කියනවා දැන් මේ රසායනික පොර දැම්මහම ඵලදායිතාව වැඩි කියලා. දැන් මම දන්නවා මගේ තියෙන තේ අපි ඉස්සර මාස 4කට පාරක් තමයි තේ වලට පොර දැම්මේ. ඒ පහුගිය කාලේ එනකොට මාස 2කට දානවා. එතකොට කියනවා මහින්ද ජනාධිපතිතුමාගේ කාලේ අඩු මිලට පොර දෙනකොට කිව්වා මේ පොර වල තියෙන්නේ මුහුදු වැලි කිව්වා. එතකොට ඵලදායිතාව අඩු වුණා. අපි දැන් බලන්නේ ඵලදායිතාව වැඩි කරගන්න පුළුවන් ජෛව පොරක් මේ ගොවින්ට ලබලා දෙන්න. ඒක නිසා අපේ ආණ්ඩුවට මේ 89 ලක්ෂයක් ඡන්දය දෙනකොට මේ රටේ ගොවි ජනතාව ඡන්දය දුන්නේ වැඩි පිරිසක්. සාතිකරු ජනාධිපතිතුමාගේ දැක්ම තමයි ගොවියට වැඩි මිලක් ගන්න පුළුවන් වැඩ පිළිවෙලක් කළ දෙන්න. එතුමා කවදාවත් මේ ගොවියට පාර ගන්න වැඩක් කරන්නේ නැහැ. සාගරු කතානායකතුමනි එතුමාගේ දැක්ම නිරෝගිමත් පිරිසක් බිහි කරනවා වගේම ගොවියට සාධාරණයක් කරන්න. දැන් අපි අද ගොවියට සාධාරණයක් කරලා තියෙනවා. රුපියල් 400 විකුණා ගන්න බැරි ගම්බිරිස් අද රුපියල් 950යි. ඔබතුමා දන්නවා දකුණු පළාතේ වැඩි හරියක් තියෙන කුරුඳු අර 5 වෙනි පන්තියක 1400 විකුණන්න බැරනවා. අද 2400යි 500යි. ඔය ගොවියට අද වැඩි මිලක් ලැබිලා තියෙනවා. අපි ගොවියට දෙන්න පුළුවන් සහනය ලැබලා දීලා තියෙනවා. ඒ වගේම කොහිම මොහොතකවත් ගොවිය අමාරු දාන කටයුත්තක් අපේ රජය කරන්න. ඒ නිසා අපේ මහින්දානන්ද ඇමතිතුමා ලොකු මහන්සියක් කරන් තියෙනවා. මේ කුඹුරු වල ඒ ගොවින්ට කාබනික පොර ලබලා දෙන වැඩේ අනිත් ගොවිතැන්ටත් අවශ්‍ය කරන කාබනික පොර නිෂ්පාදනය කරන්න. අර අපේ මන්තුමාලා කිව්වා වගේ අද ගමක අර ඉස්සර වගේ පාසි හොයාගන්න නෑ. ඒක පොහොර වලට ගිහිල්ලා මම හදන කර්මාන්තශාලා දෙකේ
මන්තුමා ඉක්මන් කරොත් හොඳයි.
අපේ ප්‍රදේශයේ කතානායකතුමා වැඩි හරියක් කෙසෙල් ගොවිය ඉන්නවා. කෙසෙල් කන කපලා ගත්තට පස්සේ කෙසෙල් ගහ විසිකනවා. අපි මේ කර්මාන්තශාලා දෙකටම කෙසෙල් කනේ වටිනාකම් වගේ වටිනාකමක් කෙසෙල් කඳටත් දීලා අපි කර්මාන්තශාලාවට ගන්නවා. ඒ නිසා මේ රටේ තවත් පිරිසකට මුදලක් යන වැඩක් තමයි මේ කාබනික පොර නිෂ්පාදනය. ඒ නිසා අපි ගොවි ජනතාවට කියනවා අපි ඉවසලා වැඩ කරන්න ඕන. අපේ බලාපොරොත්තුව අපේ රටේ මේක කරන්න පුළුවන් කියලා ඒක කරන්න සියලු දෙනාගේම සහයෝගය ලබලා දෙන්න කියමින් පළාත් පාලන ආයතන හරහා මේකට ලොකු දායකත්වයක් ලබා දෙනවා. ඒ සියලු දෙනාටම ස්තුති කරමින් මනින්න ස්තුති.
එමතුමා
ගරු කතානායකතුමනි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල මන්ත්‍රීතුමා, සභාවට යෝජනාවක් ඉදිරිපත් කරමින් රසායනික පොහොර ආනයනය තානම් කිරීම කාබනික පොහොර භාවිතය පිළිබඳ එතුමා මේ සභාවට යෝජනාව ඉදිරිපත් කරා. මම මුලින්ම මේ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීතුමාලගෙන් ඉල්ලීමක් කරනවා මේ ගත්ත තීන්දුව දේශපාලනීකරණය කරන්න එපයි කියලා. අපි පිළිගන්නවා මේක යම් අභියෝගයක් තියෙනවා, මේක යම් අඩුපාඩුකම් අමාරුකම් තියෙන්න පුළුවන්. හැබැයි අපි මේ ගන්න තීන්දුව ජීවිතත් එක්ක කියලා අමතක කරන්න එපා. ගරු කතානායකතුමනි, මේ රසායනික පොහොර භාවිතය නිසා පලිබෝධනාශක වල්නාශක භාවිතය නිසා මිනිස්සුන්ගේ ජීවිතයට වෙන මහා විනාශය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලංකාව ගැන වෙනම පර්යේෂණයක් කරලා තියෙනවා. මේක කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජනාධිපති ලේකම් කාර්යාලයවත් දෙයි. මේ පර්යේෂණය කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය. ගරු කථානායකතුමනි, ලෝක සෞඛ්‍ය සංවිධානය අඳුරගන්නේ අනුරාධපුර, පොළොන්නරුව සහ බදුල්ල කියන දිස්ත්‍රික්ක. මේ දිස්ත්‍රික්ක හඳුරගෙන මේ දිස්ත්‍රික්කවල පොහොර අවභාවිතාව රසායනික පොහොර පලිබෝධනාශක භාවිතය නිසා ඒ ප්‍රදේශවල රෝගීන් වකුගඩු ඇතුළු රෝග ගණනාවකින් පෙළෙන බව හඳුරාගෙන තියෙනවා මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණවල. ඒ වගේම අපි ඔබතුමාලට කියන්න ඕනේ, අපේ රටට ආනයනය කරන පලිබෝධනාශක 200ක් තියෙනවා, වල්නාශක කෘමිනාශක. මේ 200න් ලංකාවේ ලියාපදිංචි කරලා තියෙන 80යි. ඒකෙන් පරීක්ෂණ කරලා තියෙන, ටෙස්ට් කරලා තියෙන 8යි. ඒ 8ත් ලංකාවේ මේ ටෙස්ට් කරලා තියෙන කරු කතානායකතුමනි. ඒ කියන්නේ අපේ රටට ආනයනය කරන වල්නාශක, කෘමිනාශක, දිලිරනාශක මේ කිසිවක් අපේ රටේ පරීක්ෂා කරලා නැහැ. මම නෙවෙයි කියන්නේ, 2020 විගණකාධිපති වාර්තාවේ මේ රටේ විගණකාධිපතිවරයා. මේ රටට ආනයනය කරන පොහොර අපේ මන්ත්‍රීතුමා කිව්වනේ ගේන්න ආපහු රසායනික පොහොර කියලා. ඔබතුමාලගේ ආණ්ඩුව ගෙන ආපහු පොහොර. 2020 විගණකාධිපතිවරයාගේ වාර්තාවේ කියනවා ඔබතුමාලා ගෙන ආපහු පොහොර ප්‍රමිතියෙන් නැහැ. ඒවා ලැබ් රිපෝර්ට් වෙනස් කරලා ගොවියට පොහොර දීලා තියෙන කියලා. ඒ නිසා අපේ විපක්ෂයේ මන්ත්‍රීතුමනි, ඔබතුමාලා තීරුම් ගන්න අපි දීලා තියෙන ගොවියට නෙමෙයි පොහොර නෙමෙයි වහ කියන එක. ඒ කියන්නේ ප්‍රමිතියෙන් තොර පොහොර ඔබතුමාලා ගෙනලා තියෙන. ඒවා පොහොරවලට සුදුසු නැහැ. ඒ නිසා ගරු කථානායකතුමනි, අපේ රටේ පළවෙනි වකුගඩු රෝගියා අඳුරගන්නේ 96, අද වෙනකොට 150,000ක් වකුගඩු රෝගීන් අපේ රටේ ඉන්නවා. අපිට වකුගඩු රෝහල් එකයි තිබුණේ, අපිට පිළිකා රෝහල් එකයි තිබුණේ. ඔබ දන්නවා අද වෙනකොට අපේ රටේ වකුගඩු රෝහල් කොච්චර තියෙනවද කියලා, පිළිකා රෝහල් කොච්චර තියෙනවද කියලා. ඔබතුමාලා දෙන්නම ඉන්න දිස්ත්‍රික්කේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙනම වකුගඩු රෝහලක් හදලා දුන්නා. ඔබතුමාලට ඡන්ද දෙන ඡන්දදායකයෝ කී දෙනෙක් වකුගඩු රෝගෙන් පෙළෙනවද කියලා මට කියන්න. ඉතින් ඒ නිසා මේක දේශපාලනය කරන්න එපා, මේක මිනිස් ජීවිතත් එක්ක ගත තීන්දුවක් කෙනෙක් මතක තියාගන්න. මේක දේශපාලනේ විකුණන්න අමාරුයි, මම පිළිගන්නවා. මේකේ විවේචන තියෙන්න පුළුවන්, මේකේ දොස් තියෙන්න පුළුවන්. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමා මේ තීන්දුව ගත්තේ මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත ගැන හිතලා. ඒ නිසා අපි පිළිගන්නවා 1965 හරිත විප්ලවයත් එක්ක මේ රටේ රසායනික කෘෂිකර්මාන්තයට ආපු මේ රටේ මිනිස්සුන්ට එකපාරම ගොවියට කාබනික කෘෂිකර්මාන්තයට යනවා කියන එක පහසු කාර්යයක් නෙවෙයි. ඔබතුමාලා කිව්වා මේකෙන් ආහාර සුරක්ෂිතභාවයට ප්‍රශ්නයක් එනවා කියලා. මම අහනවා ඔබතුමාලගෙන්, දවුරුදු 60ක් රසායනික පොහොර ගැව්වා, අපේ රටේ ආහාර සුරක්ෂිතභාවයේ විසඳුවාද ප්‍රශ්නේ? තාම තමුන්නාන්සේලා අල ටික රටින් ගේන්නේ, තාම අපි ලුණු ටික රටින් ගේන්නේ, ආම අපේ රටේ භාණ්ඩ බිලියන 400ක් පිට රටින් ගේන්නේ. ඉතින් ඔය රසායනික පොහොර වලින් රටේ ආරක්ෂක ආහාර සුරක්ෂිතභාවයට විසඳුමක් තිබුණා නම් ඇයි අපි ආනයනය කරන්නේ? ඉතින් ඒ නිසා මේ රසායනික පොහොර අපි දාන්න තීන්දුව කරේ මේ රටේ ආහාර සුරක්ෂිතභාවය වෙනුවෙන් කවුරු හරි කරනනම් ඒක මම පිළිගන්නේ නැහැ. ඒ නිසා මම ඔබතුමාලට කියනවා, මේ තීන්දුව ජනාධිපතිතුමා ගත්තේ මේකේ මම අර මුලින් කිව්වා වගේ මේක බොහොම වටිනා ජනප්‍රිය තීන්දුවක් නොවෙන්න පුළුවන්. හැබැයි තුමා හැමදාම ගත්ත තීන්දුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන්. ඒ නිසා මේ කාබනික කෘෂිකර්මාන්තය කියනකොට අපේ නෙල්සන් මන්ත්‍රීතුමත් ඉන්නවා, අපේ පොළොන්නරුවේ අනිත් මන්ත්‍රීතුමත් ඉන්නවා. අපි ඔබතුමාලට කියන්න ඕනේ මේ කෘෂිකර්මාන්තයේ කාබනික රසායනික කියලා අපි පටල ගන්න හොඳ නැහැ. ගරු මන්ත්‍රීතුමා, ඒ ශාකයට අවශ්‍ය පෝෂ්‍ය ගුණය දෙනවා නම් ඒ නයිට්‍රජන්, පොටෑසියම්, ෆොස්ෆරස් ඇතුළු සංඝටක 18, ඒ NPK ඇතුළු සංඝටක 18 දෙනවා නම් කොහෙන් හරි එච්චර. ඒ කියන්නේ නයිට්‍රජන්, පොටෑසියම්, ෆොස්ෆරස් ටික අපි දෙනවා නම් ඒක තමයි ශාකයේ ඉල්ලන්නේ. ඒ නිසා ශාකයට අවශ්‍ය පෝෂ්‍ය ගුණය අපි දෙනවා නම් අපිට ඒක දෙන්න පුළුවන්. ඒ ඔබතුමාලා කිව්වා ලෝකේ කවුරුත් මේවා කරලා නැහැ කියලා. ඔබතුමාලා දන්නේ නැහැ ලෝකේ රටවල් 186ක් කාබනික කෘෂිකර්මාන්තය යෙදෙනවා. හෙක්ටයාර් මිලියන 91ක් වගා කරනවා. ඒ නිසා මේ කාබනික කෘෂිකර්මාන්තය ලංකාවේ ඉස්සෙල්ලම කරන්න කියලා කවුරු හරි කියනවා නම් ඒක දන්නේ නැහැ. ඔබතුමාලා කිව්වා මේක අපි එක රෑ ගත්ත කියලා නෑ. ඔබතුමාලා බලන්න 39 වෙනි පිටුව අධිකරු ජනාධිපතිතුමාගේ සෞභාගයේ දැක්මේ කියනවා කාබනික පරිවර්තනය පිළිබඳව. එතුමා පැහැදිලිව සඳහන් කරනවා එතුමාට ජනවරමක් තියෙනවා මේ කාබනික කෘෂිකර්මාන්තයට යන්න. එතුමා රාජ්‍ය අමතරු දෙන්නේ පත් කරන කාබනික කෘෂිකර්මාන්තයට කාබනික ආහාර වෙනුවෙන්. එතුමා බිලියන 1000ක් 2020 අවුරුද්දේ කාබනික පොහොරවලට වෙන් කරනවා. ඒ නිසා මේක හදිස්සියේ ගත්ත තීන්දුවක් නෙවෙයි. ඒ නිසා අපි ඔබතුමාලට කියන්න ඕනේ මේ සියල්ල අධ්‍යයනය කළ අධිකරු ජනාධිපතිතුමා ගත්ත තීන්දුවක්. ඒ නිසා අපි ඔබතුමාලට කියන්න ඕනේ මේක මම මුලින් කිව්වා වගේ මේක කාබනික රසායනික කියලා පටල ගන්න එපා. ඒ නිසා අපි ඒ ගොවියට අවශ්‍ය ඒ භෝග භෝග වලට අවශ්‍ය ආණ්ඩුව මේ ප්‍රතිපත්තියේ තීන්දුව ගත්තら ආණ්ඩුවට තීන්දුව කරන්න බෑ මොකද්ද දෙන පොහොර කියලා. පොහොර පනතට අනුව පොහොර තීන්දුව කරන්නේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්. ඒ පොහොර උපදේශක කමිටුව තමයි තීන්දුව කරන්නේ. ඒකට විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු ඉන්නවා. එයා තමයි වී වලට අවශ්‍යව කාබනික පොහොර මොනවද කියලා කියන්නේ. එයා තමයි තේ වලට අවශ්‍ය පොහොර කවුද කියලා කියන්නේ තේ පරිශ්‍රණයක. රබර් පරිශ්‍රණයක තමයි රබර් වලට අවශ්‍ය පොහොර කියන්නේ. ඒ නිසාද ලෝකේ දියුණු කාබනික පොහොර තියෙනවා. ඒ නිසා කරු කතානායකතුමනි මේ තීන්දුව ගැනීමත් එක්ක අපි ඒ අවශ්‍ය එළමෙන මහකන්නේට ගොවියට අවශ්‍ය සියලුම පොහොර දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්නත් ඒ වගේම ආනයනය කරන්නත් අපි කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අපි ඔබට කියන්න ඕනේ මේ වෙනකොට අපි නයිට්‍රජන් 15%ක් තියෙන නයිට්‍රජන් පොහොරක් අපි ආනයනය කරනවා. ඒ පොහොර අපි තමුන්නාස්සලට දෙනවා කිලෝ 300ක් ගොවියෙකුට. තමුන්නාස්සලට අපි කිලෝ 300ක් දෙනවා මේ පොහොර. ඒ වගේම අපි පොටෑසියම් අපි කිලෝ 45ක් දෙනවා තමුන්නාස්සල හැම ගොවියෙකුටම නොමිලේ. ඒ වගේම අපි ෆොස්ෆරස් දාන්න අවශ්‍ය නැහැ. ඔබ දන්නවා අපේ පොළවේ ඕන තරම් ෆොස්ෆරස් තියෙනවා. ඒ නිසා නයිට්‍රජන් පොටෑසියම් ෆොස්ෆරස් මේ සියල්ල අපි දැන් පස පරීක්ෂා කරනවා. ඒ පිළිබඳ වාර්තා ලබාගෙන තමුන්නාස්සලට අවශ්‍ය සියලුම සංකටක අපි මේක ලබා දෙනවා. ඒ නිසා වී ගොවිතනේ පොහොර පිළිබඳ අනියත බියක් ඇති කරගන්න ඕනේ නැහැ. තමුන්නාස්සලට අවශ්‍ය සියලු පොහොර ටික දෙනවා. ඊළඟට අපි වල් ටික පාලනය කරගන්නේ කොහොමද? තමුන්නාස්සලගේ මහා වාරිවල ඒ වගේම සුළු වාරිවල අපි මේ කන්නේ පළවෙනි වතාවට ඉතිහාසයේ දින 30ක් වතුර ටික දෙනවා. ඔබතුමාගේ ආසනේ අරගන්විල මම එදා ගියාම කිව්වේ මට ඒ ගොවියන්ට දුන්නේ දින 14යි වතුර කිව්වා. ඒ නිසා නෙල්සන් මන්ත්‍රීතුමා අපි මේ පාර දින 30ක් ඔබතුමාලට වතුර ටික අපි දෙනවා. ඒ නිසා අපිට තනකොළ ටික නැති කරගන්න පුළුවන්. ඔබ දන්නවා වල් මර්ධනය කරන හැටි ජලයෙන්. ඒ නිසා අපි ඒ විතරක් නෙවෙයි අපි කාබනික පලිබෝධනාශක වල්නාශක කෘමිනාශක ආනයනය කරන්න අපි අවසර දීලා තියෙනවා. අපි හිතන්නේ මේ රසායනික විතරයි නෑ. මේ දියුණු වෙච්ච ලෝකේ ඉතාම ගුණාත්මක කාබනික පලිබෝධනාශක කෘමිනාශක තියෙනවා. ඒ නිසා අපි ගේවා ගේවන්න අවසර දීලා තියෙනවා. මුලින් අපිත් පොඩි බයක් තිබුණා. මේ වෙනකොට සමාගම් 20ක් වර්ග 70කට අපිට අනුමැතිය ඉල්ලලා දැන් ටෙස්ට් අපිට ඇවිල්ලා තියෙනවා සෑම්පල්. අපි මේ දවස්වල ටෙස්ට් කරනවා. ඒ ටෙස්ට් කරලා ඉවරනවත් එක්කම අපි ඒවා ආනයනය කරනවා. ඒ නිසා අපි එළමෙන ඔක්තෝබර් වෙනකොට වෙළඳ පොලේ වීගොවියා සඳහා අපි මේ වෙනකොටත් පොහොර සූදානම් කළා ඉවරයි. තේ පොල් රබර් ලැතුළු සියලු භෝග සඳහා අවශ්‍ය පොහොර සියල්ල කිසිම අඩුවක් නැතුව අපි ගොවි ජනසේවා මධ්‍යස්ථාන මට්ටමින් ගොවියන්ට ලබා දෙනවා. ඒ නිසා ඔබතුමා දන්නවා මම හැම දිස්ත්‍රික්කයකටම ගියා. මේ තීන්දුව ගත්ත ගමන් මම ඉස්සෙල්ලාම සමස්ත ලංකා ගොවි සම්මේලනයේ කැඳෙව්වා. මම මහාරිවල ගොවි සංගම් කැඳෙව්වා. මම අනුරාධපුරයේ ගිහලා ගොවියෝ 400ක් හම්බුණා. මම පොළොන්නරුවේ ගිහලා ගොවියෝ 300ක් හම්බුණා. මං අම්පාරේ ගියා, මඩකලපුවේ ගියා, මොණරාගල ගියා. මම හැම දිස්ත්‍රික්කයකටම ගිහිල්ලා සියලුම ගොවි සංවිධාන නියෝජිතය හම්බුණා. අපි අතර බහිම්බස් වීම සිදු වුණා. අපි අතර වාද විවාද ඇති වුණා. අපි අවසානයේ ඒ සහතිකය මම ඔවුන්ට දුන්නා. මොවුන් කිව්වා අපි ආණ්ඩුව කෙනෙක් විශ්වාස කරනවායි කියලා. ඒ නිසා ඔබතුමාට මතක් කරන්න ඕනේ මේක ආපස්සට හරවන්න විශාල බලවේගයක් ක්‍රියාත්මක කරනවා. කරු මන්ත්‍රීතුමා අපි මේ හැප්පෙන්නේ ලෝකෙ තුන්වෙනි බලවේගයත් එක්ක. ඔබ දන්නවා අපේ රටේ ලෝකෙ පළවෙනිම මාෆියාව තමයි මත්ද්‍රව්‍ය සහ අවියායුධ. දෙවෙනි එක තමයි බෙහෙත් ඖෂධ. තුන්වෙනි එක තමයි රසායනික පොහොර. අපි මේ ලෝකෙ තුන්වෙනි මාෆියාවත් එක්ක අපි හැප්පෙන්නේ. මම ඔබතුමාලගෙන් අහන ඔබතුමාලා කියනවා මේක කල් දාන්න කියලා. කරු මන්ත්‍රීතුමනි ඔබතුමාලා හොඳට බලන්න ගෙදර ගිහිල්ලා මේක අධ්‍යයනය කරන්න. අපේ රටට බීජ ටික අපි ආනයනය කරනවා. අපේ රටේ මේ භෝග හදන බීජ අපි තාම ආනයනය කරනවා. ඔබ බලන්න කවුද මේ බීජ ගේන්නේ කියලා. ඊළඟට මේ බෝජ මේ බීජ හිටවලා පැලවෙනකොට ඒවට හැදෙන ලෙඩවලට බෙහෙත් ගේන්න පලිබෝධනාශක කෘමිනාශක වල්නාශක පාවිච්චි කරනවා. ඊළඟට බලන්න කවුද මේ ඒව ටික ගේන්නේ කියලා. ඊළඟට ඒක ශස්ත්‍රීක කරන පොහොරක් ගේනවා. බලන්න ඒක ගේන්නේ කවුද කියලා. ඊළඟට ඒ පොහොර පාවිච්චි කරලා ඒ ආහාර ටික කෑවට පස්සේ හැදෙන පිළිකාවලට එහෙම නැත්නම් වකුගඩු වලට බෙහෙත් ගේනවා. බලන්න කවුද ගේන්නේ කියලා. මේ හතරම ගේන්නේ එකම සමාගම් ටික. බීජ ගේන්නෙත් ඒගොල්ලෝ, පලිබෝධනාශක ගේන්නෙත් ඒගොල්ලෝ, වල්නාශක ගේන්නෙත් ඒගොල්ලෝ, දිලිරනාශක ගේන්නෙත් ඒගොල්ලෝ, පොහොර ගේන්නෙත් ඒගොල්ලෝ, පිළිකාවලට වකුගඩු වලට බෙහෙත් ගේන්නෙත් ඒගොල්ලෝමයි. එකම සමාගම තමයි ගේන්නේ. හරි බීජ ගේනවා. ඒකට ලෙඩේ හැදුනට පස්සේ ඒකට බෙහෙත් එතරින් හදලා තියෙනවා. ඒක බේර ගන්න වැඩි කර ගන්න පොහොර එක හදලා තියෙනවා. ඒක කාලා මැරෙන්න 50 දිනකට බෙහෙත් එක හදලා තියෙනවා. මේක තමයි මම ඔබතුමා ඔබතුමාලට කියන්නේ මේ මාෆියාව කියලා. ඒ නිසා තමුන්දාන්සේ බලන්න අපේ රටට අවශ්‍ය මිරිස් ටික 100%ක් නිෂ්පාදනය කරපු රටේ අද 100%ක් මිරිස් ආනයනය කරනවා. 70%ක් ලොකුලු නිෂ්පාදනය කරපු රටේ අද ආනයනය කරනවා අපි. අද මේ සියල්ල හැදිලා තියෙන්නේ පිටරටින් ගෙන බීජත් එක්ක. ඒ නිසා අපේ බලාපොරොත්තුව මේ කාබනික කෘෂිකර්මාන්තය විතරක් නෙවෙයි. මේ යැපුම් මානයන ආර්ථිකයක මිදිලා නිෂ්පාදන ආර්ථිකයකට යන්න. අපි 20-24 වෙනකොට කරු කතානායක දුමනි අලලුණු මිරිස් ඒ සියල්ල අපි ආනයනය නවත්තනවා. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ අපි හදලා තියෙනවා. දැනට අපි හදාගෙන යනවා. අපි එළඹෙන මහකණ්ඩ ඉඳලා උතුරු නැගෙනහිර විශාල කෘෂිකර්මාන්තයකට අපි යනවා. ඒ නිසා ඔබතුමාලට කියන්න ඕනේ ගොවියෝ මට දන්නවා මමත් කුඩා තේවතු හිමියෙක් මගේ තාත්තා කුඩා තේවතු හිමියෙක් මගේ තාත්තා ගොවියෙක් මම මේ කෘෂිකර්මාන්තය ගැන දන්නේ නැති කෙනෙක් නෙවෙයි මේ තේ වගාවේ ගොවියට වෙන ප්‍රශ්නය ගැන දන්නේ නැති කෙනෙක් නෙවෙයි ඒ නිසා අපි තේ පරිශ්‍රණ ආයතනයත් එක්ක සාකච්ඡා කරා අපි ඒවා ගෙනාවා ඒ සියලු දේ ගැන කතා කරලා ඒ නිසා ගොවියන්ට අනියත බියක් ඇති කරගන්න ඕනේ නැහැ මන්ත්‍රීතුමා අපි ඔබතුමාලගේ ගොවියන්ට අවශ්‍ය ගොවි ජනසේවා මධ්‍යස්ථාන මට්ටමින් අපි සීඩර් දෙනවා වීඩර් දෙනවා ට්‍රාන්ස්ප්ලැන්ට් දෙනවා ඒ සියලු යන්ත්‍රෝපකරණ අපි ඇනවුම් කරලා තියෙනවා. ඒ නිසා ඒව සියල්ල ගොවි ජනසේවා මධ්‍යස්ථාන මට්ටමින් අපි වෙදරනවා. අපි කාබනික පොහොර ටික දෙනවනම් අපි දින 30ක් වතුර ටික දෙනවනම් අපි කාබනික රසායනික පරිබෝධනාශක ටික දෙනවනම් අපි අවශ්‍ය යන්ත්‍රෝපකරණ දෙනවනම් ඒ නිෂ්පාදනය කරන කාබනික වීසදා එළබෙන මහකන්නේ ඉඳලා අපි හොඳ මිලකුත් දෙනවනම් ගොවිය මොකටද මේ පිළිබඳ අනියත බියක් ඇති කරගන්නේ. ඒ නිසා අපි ඔබතුමාලට කියනවා මේක ඔබතුමාලා හැමදාම විපක්ෂය කරා. එදා මහින්ද රාජපක්ෂ මහත්තයා යුද්ධයට නායකත්වය දෙනකොට තමුන්නාන්සේලාට කිව්වා කිලිනොච්චියට යනකොට මැදවච්චියට යනවායි කියලා කිව්වා. කිරියල්ල මහත්තයා කව ඕනේ ගුණකොට යුද්ධ කරන්න පුළුවන් කියලා කිව්වා. අඩු ගානේ තමුන්නාන්සේලාවත් මේ මල්වට්ටියට අත ගහන්න ඇවිල්ලා. තමුන්නාන්සේලා මේ කරන මල්වට්ටියට අත ගහන්න. තමුන්නාන්සේලාගේ පක්ෂයේ මන්ත්‍රීවරේ අලවතුල මන්ත්‍රීවරයා කිව්වා අපි අපේ ආණ්ඩුවක් යටතේ රසායනික පොහොර ගේනවා කියලා. මොන තරම් තමුන්නාන්සේලාගේ පක්ෂේ බංකොලොත් වෙලාද බලන්න. මොනතරම් බංකොලොත් වෙලාද බලන්න. හරි මම පිළිගන්නවා ඔබතුමා අපේ හරිසන් මන්ත්‍රීතුමා නේසන් මන්ත්‍රීතුමාගේ එහා පැත්තේ ඉන්න අපේ තරුණ මන්ත්‍රීතුමා කිව්වා මේක අමාරුකම්. එහෙම කිව්වට විපක්ෂය අපිට කමක් නැහැ. අපි ඒ චෝදනා පිළිගන්න කැමති. මේක නැවත හිතේම කමක් නැහැ. අපි ඒව අහන්නම්. මොකද ඔබතුමාලට කියන ප්‍රශ්න අපි ඒවට අහුම්කම් දෙන්න ලෑස්ති. මේක අමාරුකම ගැන ඒව අපි අහන්න ලෑස්ති. හැබැයි නැවත රසායනික පොහොර ගේන්න විපක්ෂයේ තීන්දුවක් ගන්න ඕන තමුන්නාසල මොනතරම් බංකොලොත් වෙලාද. ඔබතුමාලා තීන්දු කරන්න මට කියන්න පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගියෝ කී දෙනෙක් ඉන්නවද? වකුගඩු රෝගියෙක් කී දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවද? තමුනාසල බලන්න පිළික තමුනාසලගේ දිස්ත්‍රික්කයේ දියවැඩියා රෝගෙන් පෙළෙනවා 25%. මම නෙවෙයි ලෝකේ ප්‍රධාන විශ්වවිද්‍යාලවල පර්යේෂණ කරලා මේ පරිබෝධනාශක වල්නාශක කෘමිනාශක මේ රසායනික පොහොර නිසා වෙන හානිය පිළිබඳ අද ලෝක විද්‍යුතුන් හදලා තියෙනවා. ඒ නිසා අපි ඔබතුමාලට කියන්න ඕනේ මේකේ ගැඹේ යම් ප්‍රායෝගික ගැටලු තියෙනවා. දැන් මම අහන්නේ මේ කාබනික පොහොර මේ රසායනික පොහොර දෙන්න කලින් අපේ මුතුන් මිත්තන් කොහොමද කෘෂිකර්මය කරේ? මෙතන ඉන්නවා මගේ මන්ත්‍රීතුමාලා දෙපළ. මෙතුමාලගෙන් අහන්න කොහොමද කරේ කියලා. ඒ නිසා එදා අපට රසායනික පොහොර තිබ්බේ නැහැ. එදා යාන්ත්‍රීකරණය තිබ්බේ නැහැ. ඔබතුමාලා දන්නවා අපි රනිල බෝග ටික දාලා පිදුරු ටික දාලා මුංගැට ටික ගහලා අපි එහෙම තමයි අපේ කෘෂිකර්මාන්තය කරේ. ඒ නිසා අනියත බියක් ඇති කරගන්න ඕනේ නැහැ. ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. ඒ පිළිබඳ ඔබතුමාලා මේ සියල්ල අපේ අවධානයට යොමු වෙලා තියෙනවා. අනිත් ඔබතුමාලට කියන්න ඕනේ මේ රටේ ගොවියෝ කියන්නේ අපේ හදවත. ඒ නිසා අපිට ගොවියන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න බෑ. අපි ඒක කවදාවත් කරන්නේ නැහැ. ඒ නිසා අපි ගොවියන්ට කවදාවත් එවැනි අමාරු තැනකට අපි දාන්න ලෑස්ති නැහැ. මේ රටේ ගොවියෝ තමයි අපිට කන්න දෙන්නේ. අපිට බත දෙන්නේ ගොවියෝ. එහෙනම් අපිට කන්න දෙන බත දෙන ගොවියට එහෙම අසාධාරණයක් ආර්ථික වශයෙන් හෝ කවදාවත් වෙන්න මේ ආණ්ඩුව ඉඩ දෙන්නේ නැහැ. හැබැයි අපි කැමති නැහැ මේ රටේ අපට කන්න දෙන්න අපට බතසව යන ගොවිය වකුගඩු රෝගියෙක් වෙලා මැරෙනවා දකින්න අපි කැමති නැහැ. මේ රටේ මිලියන 22කට කන්න ටික දෙන මිලියන එකක් ගොවියෝ තමුන්නාන්සලා මිනියන 22කට කන්න දීලා ඒ ගොවිය වකුගඩු රෝගෙන් මියනවා දකින්න අපි කැමති නැහැ. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමා මේ ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවේ විදුලියෙන් නිෂ්පාදනය කරන බලාගාර ඉවත් කරලා පුනර්ජනනීය බලශක්තියට යන්න යනවා. කවුද එහෙම තීන්දුව කරන්නේ? එහෙම දැකලා තියෙනවද? තමුන්නාන්සලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව ගැන තමුනාසලා විවේචනය කරනවා. තමුනාසලා අහන්න මේ වගේ ජනාධිපති කෙනෙක් තමුනාසලා දැකලා තියෙනවද? මේ වගේ ජනාධිපතිවරයෙක් තමුනාසලා පහළ වෙලා තියෙනවද? අද බලන්න එතුමා ජනාධිපතිවරයා හැටියට තමුනාසලාගේ ආණ්ඩුව කාලේ එදා හිටපු ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය කීයද? බිලියන 3යි. වත්මන් ජනාධිපතිතුමාගේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වියදම බිලියන 1.2යි. එතුමාගේ කාර්යාලයේ වියදම් විතරක් බිලියන 1.7ක් ඉතුරු කරලා තියෙනවා වත්මන් ජනාධිපතිවරයා. ඒ තමයි අපි ඉල්ලපු ජනාධිපති. එතුමා කමුනාසලක හිටපු ජනාධිපතිතුමාගේ වාහන 200යි. මෙතුමා පාවිච්චි කරන්නේ වාහන 10යි. එතුමා තුවන වාහන දෙක පෞද්ගලික. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගහන්නේ තෙල ටික අතින්. කමුනාසලා බලන්න ජනාධිපති කාර්යාලයට ගිහිල්ලා. අද කැබිනට් මණ්ඩලයේ 30යි. වෙන කෙනෙක් ආව නම් අද 45යි. මම ඇමතිවරයෙක් හැටියට එදාමට පොලිසිය ඉඳලා 15ක් විතර. අද මට ඉන්නේ පොලිසිය 4යි. එදාමට තිබුණා වාහන 10ක් විතර. අද මට තියෙන්නේ වාහන 3යි. ඒක තමයි මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. අද මත්කොඩකෝ, අද පාතාලිකෝ, අද සියල්ල නවත්තන්නවත් මං ජනාධිපතිතුමා කටයුතු කරලා තියෙනවා. අද කාබනික පොහොර, රසායනික පොහොර වලට ගෙන්න තීන්දුවක් කරගෙන තියෙනවා. ඩීසල් බලාගාර වෙනුවට පුනර්ජනනීය බලශක්තිය යන්න තීන්දුව කරලා තියෙනවා. මේව තමයි රටක ජනාධිපතිවරයෙක් ගන්න ඕනේ. ජනාධිපති කෙනෙක් පත් කරන්නේ රටේ තීන්දුව ගන්න, රටේ ප්‍රතිපත්ති හදන්න. ඒක දේශපාලනයට වාසි ප්‍රතිපත්ති හදලා වැඩක් නැහැ. අපිටත් පුළුවන් විසිල් ගහලා බල්ටි ගහලා, එහෙම නැත්නම් ඒ වගේ ප්‍රසිද්ධ දේවල් අපිට ගන්න පුළුවන් මන්ත්‍රීතුමා. අපිට පුළුවන් නෑ අපි දෙනවා පොහොර ගන්න යූරියා ඇති වෙනකන්, ගන්න රසායනික පොහොර ඇති වෙනකන්, ගහලා ගොවියෝ මැරෙන්න අපිට ඒක කියන්න පුළුවන්. හැබැයි මන්ත්‍රීතුමා මේකේ තියෙන බරපතලකම ඔබතුමාලා අවබෝධ කරගන්න. එහෙම නැත්නම් තමුනාස්සලා විපක්ෂය හිතනවා නම් ආ රසායනික පොහොර ගෙන්නවුවම ඊළඟ ඡන්දේ ඔබට ඡන්ද දෙයි කියලා තමුනාස්සලා යන්නේ මිරිගුවක් පස්සේ. ඒ නිසා අපි ඔබතුමාලට කියනවා තමුනාස්සලා මොනම හේතුවකටවත් තමුනාස්සලා මේක ගැන අනියත බියක් ඇති කරගන්න ඕනේ නැහැ. අපි අනිවාර්යෙන් පොළොන්නරුවේ ඔබතුමාලා වී ගොවි ජනතාවත් එක්ක ජීවත් වෙන මහජන නියෝජිත හැටියට ඔබතුමාලගේ අදහස් පිළිබඳ මගේ විවේචනයක් නැහැ. ඔබතුමාලට අදහස් පළ කිරීමේ අයිතිය තියෙනවා. හැබැයි කෘෂිකර්ම ඇමතිවරයා හැටර මම ඔබතුමාලට වගකීමකින් කියනවා මේ රටේ ගොවියට කිසිසේත් ආර්ථික වශයෙන් හෝ මේ රටේ ආහාර සුරක්ෂිතභාවයට නැත්නම් ගොවියගේ ආර්ථිකයට, ඒ නිසා මේ රටේ කෘෂිකර්මාන්තයට කිසිම ප්‍රශ්නයක් වෙන්න අපේ ආණ්ඩුවක් යටතේ අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක ඔබතුමාලට මතක් කරනවා. මේක තමලාල සොන්නේ උඹට පරිචිනේ නික යාර சரி பயபுடாங்க නික கொஞ்சம் சரி பயபுடாங்க பசலே பரிச்சனே நாங்க டீ போர்டு எல்லாம் பேசிருக்கி நாங்க டீக்கு எல்லாம் நாங்க ஆர்கானிக் பசலே கொண்டு வர போறோம் அதோட நீங்க கொஞ்சம் சரி பயபுடாங்க நான் டீல தாயிருக்கு நான் டீ எஸ்டேட்ல ஓட்டா எடுத்து வந்திருக்கு இனி டீக்கு அடிச்சு எங்களுக்கு வீடுக்கு போயலாம் இனி அதோட நீங்க உடனே பயபுடாங்க உங்களுக்கு தெரியும் இந்த பசலை கொண்டு வந்து என்ன நடந்திருக்கு உங்களுக்கு தெரியும் இப்ப WHO எல்லாம் ரிசர்ச் எல்லாம் செஞ்சிருக்கு இப்ப எவ்வளோ ஆல்கல் சித்தம் போச்சுன்னு உங்களுக்கு தெரியும் இனி அதோட இதோட நீங்க பயப்படாங்க நாங்க டீ ரிசர்ச்சோட நாங்க பேசியிருக்கு நாங்க எல்லாரும் டீக்கு ஆர்கானிக் ஃபர்டிலைசர் எல்லாம் நாங்க கொண்டு வரோம் இனி அதோட நீங்க பயப்படாய் மீட்டாடி மன் கதா கரண கரு கதாநாயக துமணி அப்பே கரு மந்திரி துமால மே பிலி பந்த அப்பே மகேந்திர மந்திரி துமா கதா கரலா கியூ அவசான காரணம் மங்க இவர கரணும் பலாத் பாலன ஆயத்தன மே காபனிக போர ஹதீம சக்திமத் கரண்கோ கரு மந்திரி துமணி අපි මේ වෙනකොට පළාත් පාලන වලට උදව් කරනවා. හැබැයි පළාත් පාලන හද ආයතන හදන කාබනික පොහොර අපිට පාවිච්චි කරන්න පුළුවන් රබර් වලට විතරයි. අපිට වී වලට ආහාර බොක්ස සඳහා ගන්න බෑ. ඒක සුදුසු නෑ. ඒ නිසා අපි රබර් වලට පමණයි අපිට මේ පොහොර පාවිච්චි කරන්න පුළුවන්. ගෙවතු වලට පුළුවන් පාවිච්චි කරන්න මල් වලට. ඒ නිසා හැබැයි අපි පළාත් පාලන ආයතන විසින් මේ ගෙනියන වැඩපිළිවෙල සාර්ථක කරගන්න අපි උදව් කරනවා. ඒ වගේම ගොවියාට කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 12500ක දීමන දිරි දීමනාවක් ගෙවනවා. ගොවියට පුළුවන් තාමකේ කාබනික පොහොර නිෂ්පාදනය කරන්න. හැබැයි ගොවියට නිෂ්පාදනය කරන්න බැරි නම් ඒක අපේ පොහොර සමාගම් හරහා මිලදී ගැනීමට අපි ළඟ පොහොර තියෙනවා. ඒ නිසා ගොවියෝ කිසිදු අනියත බියක් ඇති කරගන්න ඕනේ නැහැ. බය නැතුව තමුන්නාන්සලා කෘෂිකර්මාන්තයට එන්න කියන්න. වෙලාවට වතුර ටික දෙනවා, වෙලාවට පොහොර ටික දෙනවා, වෙලාවට පලිබෝධනාශක, කෘමිනාශක මේ සියල්ල දෙනවා. හැබැයි මේ හැම එකක්ම කාබනික. ඒ නිසා ඔබතුමාලා කිසිවෙක් අනියත බියක් ඇති කරගන්න එපා. අනියත බියක් ගොවින් ඉඩ දෙන්න එපා. ඔවුන් ශක්තිමත් කරන්න රට වෙනුවෙන් මේ ගන්න තීන්දුවට මේ මල් වට්ටේට අත ගහන්න දෙයි කියලා විපක්ෂයට ආරාධනා කරමින් මම නියඩ වෙනවා. බොහොම ස්තුතියි.
සභාවේ වැඩ කටයුතු අවසන්යි. සැප්තැම්බර් මාස 21 වෙනිදා 10:10ට සභාව නැවත රැස්වෙනවා.